අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි. කාන්තා සවිබල ගැන්වීමේ යෝජනාවක් සාකච්ඡා කරන අවස්ථාවේ රටේ අග්‍රාමාත්‍ය ධූරය කාන්තාවකට ලැබීලා තියෙන අවස්ථාව, ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා සහභාගීත්වයේ සහිත අවස්ථාව නියෝජනය වෙන්නේ මේ වෙලාවේදී. ඒකෙන් පෙන්눔 කරනවා ශ්‍රී ලාංකීය සමාජය කාන්තාවන් සවිබල ගැන්වීමට එකඟ බව. මේ එවැගේම තමයි ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් අතරින් බහුතරය 52%ක් මේ වෙද්දී කාන්තාවන් තමයි නියෝජනය කරන්නේ. එහෙමනම් මේ කාන්තාවන් බහුතරයක් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරන්නේ ජනතා පරමාධිපත්‍යය කියලා ඕක තමයි. එතකොට ජනතා පරමාධිපත්‍යයේ වැඩි පංගුව කාන්තාවන්ට හිමි රටක් තමයි මේක. ඒ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නට, ඒ පිළිබඳව කටයුතු කරන්නට පාර්ලිමේන්තුවට අවශ්‍ය බලතල ලබා දීලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන මේ ජනතාවගේ පරමාධිපත්‍යයට හානියක් සිද්ධ වෙන යෝජනාවක්, එහෙම නැත්නම් ඓතිහාසිකම උල්ලංඝනය වන අවස්ථාවක් ආවොත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවක මේ බහුතර කාන්තාවන්ට එයින් ඍජු බලපෑමක් සිද්ධ වෙන බව මේකෙන් තීරණය වෙනවා. එහෙමනම් මේකට පත්වන සියලුම දෙනාට ඒ කාන්තා ඓතිහාසිකම ආරක්ෂා කිරීමේ වගකීම පැවරලා තියෙනවා. මේ වෙද්දී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නමින් ලංකාව වගේම ලෝකයේ බොහෝ රටවල් වල සාකච්ඡා කරන, මේ වෙද්දී එකට ලොකු විරෝධතාවයක් තියෙන ව්‍යවස්ථා සංශෝධනයක් ඇවිල්ලා තියෙන අවස්ථාවක මේ ජනතා පරමාධිපත්‍යය තුලින් ලංකාවේ කාන්තාවන් සවිගල ගැන්වීමේ වැදගත්කම ගැන සාකච්ඡා කරන වෙලාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දරන හරණි අමරසූරිය මැතිණිය මේ වෙනකන් මේ පිළිබඳව කිසිදු අදහසක් ඉදිරිපත් කරලා නැහැ. කාන්තාවන් සවිබල ගැන්වීමේදී තෝරා ගන්නා කාන්තාව නිවැරදිද කියන ප්‍රශ්නය අග්‍රාමාත්‍යතුමියගේ නියඟතාවයෙන් පෙන්눔 කරනවා. ඒ නිසා ඉදිරි දිනයක හෝ එතුමියගේ වගකීමක් ජාතික ජනබලවේගය කියලා මේ රටේ මිනිස්සු බලය ලබා දුන්නේ අනුරට නෙවෙයි. ඒ හරිණිගේ ලස්සන, හරිණිගේ වැඩේ ලස්සන කියලා මම අදහස් කරන්නේ වැඩේ ලස්සන මාලිමාවට තමයි මේ බලය ලබා දුන්නේ. ඒ නිසා මේකේ ඍජු වගකීමක් මේ හරිණි අමරසූරිය කියන අපේ අග්‍රාමාත්‍ය ධූරය හොබවන කාන්තාවට තියෙනවා. නියඬව සිටීමේ කිසිදු අයිතියක් එතුමියට නැහැ. දැන් මොකද්ද මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා ආවේ? මේක හංගන්න දෙයක් නැහැ. මේ රටේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයට අවශ්‍ය වෙලා තියෙනවා අග්‍ර විනිශ්චයකාර ධූරයේ දරන පුද්ගලයාව දිගටම මේ තනතුරේ බලහත්කාරයෙන් පවත්වා ගන්නට. අග්‍ර විනිශ්චයකාර ධූරයේ දරන මහත්මයා මේ පිළිබඳව කිසිදු ඉල්ලීමක් කරලා නැති අවස්ථාවක මෙතෙක් ඉතිහාසයේ නොවුණු සිදුවීමක් අරගෙන සේවා දිගුවක් ලබා දීලා බලහත්කාරයෙන් අවුරුදු දෙකක් වැඩ ගන්න දරන උත්සාහයක් තමයි මේ තියෙන්නේ. එමනම් මොකද්ද මේ අග්‍ර විනිශ්චයකාර ධූරයේ දරන ස්ථානයේ ඉන්න කෙනාට පැවරෙන රාජකාරී ලංකාවේ? පළවෙනි එක තමයි අධිකරණ සේවා කොමිසමේ සභාපති හැටියට සෑම පහළ අධිකරණ විනිසුරුවරයෙක් සම්බන්ධයෙන්ම විනය, උසස් වීම, මාරු වීම බලතල තියෙන්නේ අගවිනිසුරුතුමා අතේ. ඊළඟ එක තමයි ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ පිහිටවීමේදී ඒකට අවශ්‍ය කරන විනිසුරුවරුන් පත් කිරීමේ වගකීම තියෙන්නේ අගවිනිසුරුතුමා අතේ. ඒ වගේම තමයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුව මණ්ඩලයෙන් ලබා දෙන තීන්දුවක් අභියාචනය කළොත් එීම ඒ වෙලාවේදී විභාග කිරීමේ විනිශ්චය මණ්ඩලයේ පත් කිරීමේ වගකීම තියෙන අගවිනිසුරුතුමා අතේ. ඒ වගේම තමයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුව මණ්ඩලය ලබා දෙන අභියාචනයක් ඉදිරිපත් කරපුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ අරා කෙලින්ම ඒක විනිශ්චය කිරීමේ වගකීම තියෙන එතුමගේ අතේ. ඒ විනිශ්චය කරන විනිශ්චයකාර මණ්ඩලයට කාවද පත් කරන්න කියන වගකීම තියෙන්නේ අගවිනිසුරුතුමා අතේ. නම් මේ අගවිනිසුරු ධූරය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වගේම ජනතාවගේ පරමාධිපත්‍යයට විශාල බලපෑමක් කරන්න පුළුවන් තනතුරක්. අන්න ඒ නිසා තමයි අපි ආණ්ඩුවට කියන්නේ දිගින් දිගටම මේ තනතුරට කිසිම බලපෑමක් නොකර මේක ස්වාධීනව තියාගන්න කියලා. හැබැයි දැන් පෙන්눔 කරමින් තියෙන්නේ මේ ආණ්ඩුවේ, එහෙම නැත්නම් මේ ආණ්ඩුවට ඉහළින් ඉන්න එක පුද්ගලයෙකුගේ ගෙනිලා තමන්ට අවශ්‍ය කරන නඩු තීන්දුව ටිකයි තමන්ට ඕන කරන කතාව රට ඇතුළට සමාජගත කරන්න නීතිය අතට ගන්න දරන උත්සාහයක් ඇට තමයි දකින්නේ. විශේෂයෙන්ම පහුගිය ටිකේම දැම්ම පටන් අරන් තියෙනවා තීන්දුව එන්න කලින් තීන්දුව කියන්න පටන් අරන් තියෙනවා. දැම්මම අධිකරණයේ ස්වාධීනත්වයට අර්බුදයක් එන මොහොතක 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා බලහත්කාරයෙන් විනිසුරුවරුණුත් අකමැති වෙද්දී, විනිසුරුවරු 65 දෙනෙක් තම සේවා දිගුවකට අකමැති කියද්දී බලහත්කාරයෙන් මේක කරන්න හදනවා. මේක එක පැත්තකින් මූලික ඓතිහාසිකම උල්ලංඝනය කිරීමක්. ඒ අතරතුර ආණ්ඩුවේ ඉන්න අගවිනිසුරුතුමාගේ පුතාව ඉලක්ක කරලා පෞගිය ටිකේ ගෙවුවා. මේ එක මාධ්‍ය මෙහෙයුම් අධ්‍යයත් කළා. නීත්‍යානුකූල නොවන අන්දමට උපයාගත් ධනයක් පිළිබඳව නිවුස් එකක් නියුත් කළා. දැන් මොකද සිද්ධ වෙන්නේ? මේ නිවුස් එක ඇත්ත හෝ බොරු වේවා, මේ නිවුස් එක අල්ලගෙන අපිට ඕන තීන්දුව ටික ඉතුරු අවුරුදු දෙකේ නොදුන්නොත් ඔබත් ඔබේ පුතත් తిරේ. එහෙම නැත්නම් අපිට ඕන කර තීන්දුව ටික දෙන්න. මේක තමයි මේ වෙන්න යන දේ. මේ අමුවෙන් කතා කරන්න වෙන දෙයක් නැහැ. දැන් මේ මොහොතේදී අගවිනිසුරවරයාව බේරා නොගත්තොත් අගවිනිසුරවරයාව බේරා නොගත්තොත් මේ රටේ සමස්ත නීති පද්ධතියම ආණ්ඩුව අතට එන්න පටන් ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදයේ තර්ජනයක් කියලා කියන්නේ නෝක. මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන අදහස ඇතුළෙම තියෙන්නේ තමන්ට තමන් පිළිබඳව තීරණ ගන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුළේ තියෙන එහෙම ජනාධිපතිවරයාට අවශ්‍ය නම් රාජකාරී කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ වෙන්න ඕනි. පාර්ලිමේන්තුවට අධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ වෙන්න ඕනි. පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ මේ ස්ථාවර නියෝගවලට එකඟව. රාජ්‍ය සේවකයෝ වැඩ කරන්නේ ඒ රාජ්‍ය සේවකයන්ට ලබා දීලා තියෙන ආයතන සංග්‍රහයට එකඟව. එහෙමනම් මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් ලක්ෂණය තමයි බලය ලබා දීම සහ බලය සීමා කිරීම. බලය එක පැත්තකින් ලබා දෙනවා, අනිත් පැත්තෙන් බලය සීමා කරන්න පද්ධතියක් තියෙනවා. මේ මොහොතේදී උත්සාහ කරමින් ඉන්නවා තමන්ගේ බලය සීමා කරන්න දරන ආයතන ටික තමන්ගේ අතට අරගෙන රට පාලනය කිරීමට දරන උත්සාහයක්. ඒක තමයි මේ පරාජයට පත් කරන්න ඕනි කියලා දිගින් දිගටම කියමින් තියෙන්නේ. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේම තව අර්බුදයක් ආවා. ඒ තමයි මේ විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීම පිළිබඳව නිශ්චිතව සඳහන් කරලා නැහැ. එම සඳහන් කරලා නැති අවස්ථාවක ආණ්ඩුව පැත්තේ කැබිනට් මණ්ඩලය විසින් කළ යුතුව තිබුණේ ජනතා පරමාධිපත්‍යයට මේ අවස්ථාව ලබා දීම. ඒ තමයි ජනමත විචාරණයකින් මේ දිගුව ලබා ගැනීමේ අවස්ථාව ඉල්ලීම. ඒ වෙනුවට ආණ්ඩුව මොකද කළේ? වගකීම් විරහිතව හිතාමතාම මේක අතහැරිය ශ්‍රේෂ්ඨාධිකරණයට. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ආව ප්‍රශ්නේ තමයි තමන් පිළිබඳ නීතියක්, තමන් පිළිබඳ තීරණයක් තමන්ටම විභාග කරන්න සිද්ධ වීම. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඊළඟ අර්බුදය. තමන් පිළිබඳ තීරණ තමන්ට ගන්න බැරි වෙන විදිහට සිස්ටම් එක හදලා තියෙද්දී ඒ සිස්ටම් එක ඛණ්ඩනය කරන්න ආණ්ඩුව උත්සාහ කරමින් පවතිනවා. ඒ නිසා මේ උත්සාහය පරාජයට පත් කරේ නැත්නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල අනතුරකට යන බව දිගින් දිගටම පෙන්눔 කරමින් තියෙනවා. අපි කියන එකක් නෙවෙයි මේක, ලෝකයක් කියනවා, නීති ශේෂ්ත්‍රයේ ඉන සියලු දෙනෙක් කියනවා. ඊළඟ කාරණාව තමයි මේ වෙද්දි ආණ්ඩුව විශේෂයෙන් තමන්ගේ අතේ තියාගෙන ඉන්න පොඩි බාණ්ඩ ටිකක්. පළවෙනි එක තමයි අල්ලස් කොමිසම. දෙවෙනි එක තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. තුන්වෙනි එක තමයි පොලිසිය. හතරවෙනි එක තමයි තමන්ගේ ඩිජිටල් ත්‍රස්තවාදීන් ටික. පස්වෙනි එක තමයි 88 ඉඳලා ත්‍රස්තවාදී ක්‍රියා කරපු මානසිකත්වයේ ඉන්න ඔරිජිනල් ත්‍රස්තවාදීන් ටික. මේ පහ වාවිතා කරමින් තමයි මේ මොහොතේදී තමන්ගේ රටේ ජනමතය වෙනස් කරන්න උත්සාහ කරන්නේ. රට ආර්ථික වශයෙන් දියුණු කරන්න, ජනතාවගේ සුබසිද්ධිය නංවන්නට නෙමෙයි, තමන්ගේ පාලන බලය පවත්වාගෙන යන්න මේ පහ යොදාගෙන කටයුතු කරනවා. මේක මම කියන එකක් නෙවෙයි, මේ සතියේ පුවත්පතක වාර්තා කරලා තියෙනවා. අල්ලස් කොමිසමට වෙනම නීතියක් නැහැ. මොකද අල්ලස් කොමිසම දැනුත් පටන් අරන් තියෙන්නේ ජනාධිපතිගේ හයිය පාවිච්චි කරලා අධිකරණයට ඕන තොරතුරු නොදී ඉන්න පට්ටමට. ඒ කියන්නේ මේ මොහොත වෙනකොටත් මේ අනතුරු ආරම්භ වෙලා තියෙන නිසා රටක් හැටියට අපිට සිද්ධ වෙනවා මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කරලා කාන්තාවන්ගේ විතරක් නෙවෙයි ලංකාවේම සියලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට. මේ වෙනුවෙන් විරෝධය දක්වන සියලුම දෙනා කළු මිනිස්සු හැටියට සලකන්නට තරම් මේ වෙනුවෙන් විරෝධතා දක්වපු හැම කෙනාම පොඩි මිනිස්සු හැටියට සලකමින් කතා කරන්න පුරුදු වෙලා තියෙනවා. කවුද මේ කුඩා ජනවරමකින් 150 ගන්න බැරි වෙච්ච පොඩි මිනිහෙක් ඇවිල්ලා දැන් කියනවා පොඩි පොඩි හඬවල් වලට අපි එකඟ වෙන්නේ නැහැ කියලා. මොනවද මේ පොඩි හඬවල්? ගරුතර මහා සංඝරත්නයේ නියෝජනය කරමින් මහානායක හාමුදුරුව කිව්වා මේක කරන්න එපා, අනුරට 91 පොඩි හඬක්. නීතිජ සංගමයේ කිව්වා, නීතිජ සංගමයේ අනුරට 90 පොඩි හඬක්. විනිසුරු සංගමයේ කිව්වා අනුරට 90 විනිසුරු සංගමයේ පොඩි හඬක්. ජාත්‍යන්තර සංවිධානයේ කිව්වා අනුරට 90 පොඩි හඬක්. ඊළඟට අවසාන වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයේ කිව්වා අනුරට 90 පොඩි හඬක්. අපි ආණ්ඩුවෙන් අහනවා, අනුරගෙන් අහනවා, කවුද ඔබ ඔය කියන ලොකු හඬ? ඒ හඬ එනකන් ඔබ බලාගෙන ඉන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී මලගම දවසින් දවස ක්‍රියාත්මක කරමින් විනාශ කරමින් ඉන්න මොහොතක. ඒ නිසා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මේ තමයි සමාජයේ පණිවිඩය. මේ සාකච්ඡාවට මම එකතු කරන්නේ මේ සමාජයේ පණිවිඩය. දිගින් දිගටම ඔබ සමාජයෙන් එන පණිවිඩයේ පණිවිඩ කරුවාට අවසන් කරන තත්පර කිහිපයකින් පණිවිඩ කරුවාට වෙඩි තැබීමේ සංකල්පයක තමයි දිගින් දිගටම හිටියේ. මම ඉල්ලීමක් කරනවා අර කණ්ඩායම් පහ දාලා හෝ එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට පණිවිඩ කරුවාවන මාව විනාශ කරන එක නෙවෙයි, පණිවිඩය තේරුම් ගන්න උත්සාහ කරන්න අවසන් කළොත් මෙන්න මෙතනින්. ඒ තමයි මෙහෙම එකක් ඔබ ක්‍රියාත්මක කරන්න හිතියා නම් ඔබට තිබ්බ ජනවරම ගතිය එක කියන්න
අවසන් කරන්න.
ඔබට තිබුණ තප්පර වලින් ඉවර කරනවා. ඔබට තිබුණා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට මේක දාන්න ඒ එකක්වත් දැම්මේ නැත්තේ. මේ තමයි සැබෑ අවස්ථාවාදය.